කතා පසුගිය සතියේ මේ ආණ්ඩුවේ පොලිසිය කියන විදිහට සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ මාකදුරේ මදූෂ් කියන පුද්ගලයාව පොලිස් මෙහෙයුමකදී මරණයට පත් වෙනවා. මේකත් එක්කම ආයුධ පෙන්වන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච මරණ අතරට මත්ද්‍රව්‍ය පෙන්වන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච මරණයක් බවට මේ සිදුවීමත් එකතු වෙනවා. මේ සිදුවීමත් එක්ක විවිධ මතවාද මේ වෙලාවේ සමාජ ජාල තුල සමාජය තුල කතා බහ වෙමින් තියෙනවා. මේ මරණයත් අනිත් මරණ වගේම මිනිසුන්ට අමතක වෙලා යන්න නියමිත මරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ගැන මේ මරණ පිටිපස්සේ තියෙන දේශපාලනය ගැන මොකක්ද මේ මරණ පිටිපස්සේ තියෙන දේශපාලනය මොකක්ද කියන එක ගැන කතා කරන්න හිතුවා. අපි සම්බන්ධයෙන් කතා කරන්න සම්බන්ධ කරගත්තේ නීතිඥ නුවන් බෝපගේ. අපි මුලින්ම දැනගන්න කැමති නීතිඥ නුවන් බෝපගේගේ දැන් මේ සිදුවීම මේ පොලිසිය කියන විදිහට අපරාධ කල්ලියක් විසින් එල්ල කරපු ප්‍රහාරයකින් සිද්ධ වෙච්ච දෙයක්. නමුත් මේ මේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ නමුත් තව පාර්ශවයක් කියන මේක නිකන් ප්‍රබන්ධයක් කියලා. මේ අපි දැක්කා මාකදුරේ මදූෂ්ක නීතිඥයත් ඒ චෝදනාව කරලා තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් දකින්න තියෙන නීති විරෝධී තත්ත්වය පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම.
ඔව් ඇත්තටම දැන් මේ පසුගිය මේ සිද්ධිය හැරුණාම අපිට අත්දැකීම් ගණනාවක් තිබෙනවා. මේ ආකාරයෙන් ඔබ කිව්ව විදිහට ආයුධ සෙවීමට යෑමේදී සහ මත්ද්‍රව්‍ය සෙවීමට යෑමේදී සිදුවෙච්ච ගැටුම් නිසා විශේෂයෙන්ම චූඩිතයන් විදිහට පොලිස් අත්අඩංගුවේ ඉන්න හිටපු කීප දෙනෙක් ඝාතනයට ලක් වුණා. ඒතකොට මෙහිදී පැහැදිලිව පළමු කාරණය තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ සිද්ධිදාමයන් සිද්ධ වෙච්ච ආකාරය අනුව පැහැදිලිවම පෙනෙන කරුණක් තමයි ඒවා යම්කිසි දෙපාර්ශවයක් ගැටුමකින් හෝ වෙනත් පාර්ශවයක් කරන ලද පහර දීමකින් සිදුවෙච්ච මරණවලට වඩා ඇත්තටම පොලිසිය මැදිහත් වෙලා පොලිසිය අනුදැනුම ඇතිව වෙච්ච ඝාතන බවට බැලු බැල්මට පෙන්නුම් කරන සාධක විශාල ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම දැන් මාකදුරේ මදූෂ්කේ සිද්ධිය ගත්තම ඒ වෙඩි තිබ්බ කියන පාර්ශවයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම, ඒ වෙඩි තිබ්බ කියන පාර්ශවයන්ට කිසිදු හානියක් සිද්ධ නොවී තිබීම, ඒ වගේම අපි දැක්කා සමහර ඝාතන අපි දැක්කා අතේ මාංචු දමාගෙන සිටීදී තමයි ඒ ඝාතන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඝාතන සිද්ධ වෙලා තියෙන ක්‍රමය අලකා බැලුවම පැහැදිලිව පේනවා පොලිසිය දැනුවත්ව සැලසුම් සහගතව සිද්ධ වෙච්ච ඝාතන කියලා. දෙවනි කාරණය තමයි අපි උපකල්පනය කරොත් මේ ඝාතනයන් සිද්ධ කරේ වෙනත් තුන්වන පාර්ශවයන් නැත්තම් ඒ ඝාතන ලක් වූ පුද්ගලයන් විරුද්ධවාදීන් කියලා. පොලිසියට තමුන්ගේ ආරක්ෂාවේ සිටින සැකකරුවෙක් සම්බන්ධයෙන් ආරක්ෂාව සැපයීම සඳහා සම්පූර්ණ වගකීමක් තියෙනවා. මොකද මේ ආයතන ව්‍යුහයන් පවත්වාගෙන යන්නේ ජනතාවගේ බදුමුතුලින්. ඒ ආයතන ව්‍යුහයන් බැලු බැලුමට ඒ ආයතන ව්‍යුහයන් සම්බන්ධයෙන් සමාජයට දීලා තියෙන ඇඟවුම තමයි ඒවා තියෙන්නේ මිනිසුන්ගේ ආරක්ෂාවට, සැකකරුවන්ගේ ආරක්ෂාවට, නැත්තම් මේ නීතියේ නිසි ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරන්න කියන කාරණේ. ඒතොර එවන් තත්ත්වයක් තුළ සාමාන්‍යයෙන් සැකකරුවෙට ආරක්ෂිතම තැන විය යුත්තේ පොලිස් සැකවරණය හෝ බන්ධනාගාර. ඒ වගේ තත්ත්වයක් තුළ තමුන් යටතේ සිටින කෙනෙක්ව, තමුන්ගේ රැකවරණයේ සිටින කෙනෙක්ව ඝාතනයට ලක් වෙන ආකාරයේ අවධානයට ලක් කිරීමත් අනිත් අතට බරපතල වැරැද්දක්. ඉතින් මේ කාරණා දෙක මොන පැත්තට බැලුවත් එක පැත්තකින් ඒ ඝාතනයන් සිද්ධ කරේ පොලිසිය අනුදැනුමින් පොලිසිය සැලසුම් කරලා කියන එක පැහැදිලි වෙනවා. එහෙම කරත් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ වගේම තමුන්ගේ රැකවරණයේ තමුන්ගේ බාරයේ සිටින සැකකරුවෙක්ගේ ජීවිතයට හානි වන ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් හානි වීමේ අවදානම් තත්ත්වයක් තිබෙනවා කියලා දැනගෙන ඔවුන් අනාරක්ෂිත භාවයට පත් කරනවා නම් ඒකත් ඇත්තටම වැරදි කරුණක්.
ඔව් දැන් මේ මරණයත් එක්ක ඔය මොනතරම් කරුණු තිබ්බත් සාමාන්‍ය ජනතාව කියන්නේ මේගොල්ලෝ අපරාධකාරයෝ, මේගොල්ලෝ මරන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් මේ වගේ තැනකට සමාජයේ යාමේ, يعني සමාජයේ ගමන් කිරීමේ භයානකකම් මොකක්ද?
ඔව් ඇත්තටම දැන් සමාජයේ එකක් මිනිස්සුන්ට හිතන්න පෙළඹෙන සමාජගත කරුණු තිබෙනවා. දැන් අපි ගත්තොත් ලංකාවේ පහුගිය අවුරුදු ගණනාව තුළ බරපතල අපරාධ සහ අපරාධ ශිල්පීන් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය තුළ මිනිස්සුට මුලින් ඇහැට දකින්න ලැබෙන්නේ භෞතිකව සිදුවෙන අපරාධයක් විතරයි. ඒ අපරාධයේ යටින් දිවෙන සමාජ ආර්ථික ප්‍රශ්න පිළිබඳව මිනිසුන්ට අදහසක් නැහැ. එතකොට ඒකත් එක්ක මිනිස්සු විශ්වාස කරනවා මේ අපරාධකාරයන් කියන්නේ අහඹු නිර්මාණයක්, අපරාධකාරයෝ කියන්නේ නිකන් ඉබේ නිර්මාණය වෙච්ච එකක්, ඒකට සමාජයේ දායකත්වයක් නැහැ, තමුන්ගේ දායකත්වයක් නැහැ කියලා මිනිස්සු හිතනවා. ඒක නිසා මිනිස්සු එක පැත්තකින් හිතනවා මේ අපරාධ කරුවන් ඝාතනය කිරීමෙන් අපරාධ කරුවන් විනාශ වීමෙන් මේ අපරාධ රැල්ල විනාශ වෙයි කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මොකද පහුගිය අවුරුදු ගණනාව තුළ මේ අපරාධ රැල්ල ශීඝ්‍රයෙන් වැඩි වුණා මිසක් අපරාධ කරුවන් ඝාතනය කරා කියලා, අපරාධ කරුවන් විනාශ කරා කියලා අපරාධ නැති වෙන්නේ නැහැ. ඒක එතනදී පළවෙනි කාරණය තමයි ජනතාවට මේ පිළිබඳව තියෙන දැනුම අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි කාරණය තමයි දැන් ලංකාවේ ගත්තොත් සාමාන්‍යයෙන් සිවිල් නඩුවක ප්‍රතිඵලයක් එන්න අවුරුදු 10ක් විතර යනවා තීන්දුවක් ලැබෙන්න. අපරාධ නඩුවක් ගත්තොත් අපි හිතමු කාන්තාවක් දූෂණේ අවුරුදු 18 කාන්තාවක් දූෂණේ වුණ නඩුවක් ආරම්භ වෙලා ඒ නඩුවේ කාන්තාව සාක්ෂි දෙන අවස්ථාව වෙනකොට කාන්තාවට අවුරුදු 35ක් විතර වෙලා. එතකොට එහෙම වෙනකොට ඒ කාන්තාවේ වෙනකොට විවාහ වෙලා දරුවන් ඉන්න කාන්තාවක්. එතකොට මේ අධිකරණ පද්ධතිය මේ නීති පද්ධතිය තුළ යුක්තිය පසළවීම සඳහා අධික කාලයක් ගත වෙනවා. එතකොට ඒක මේ ක්‍රමයේ තුලින් නිර්මාණය කරපු ක්‍රමයේ තියෙන අසමත්භාවය විසින් නිර්මාණය කරපු ප්‍රශ්නයක්. ඒව නිසා නිතරම සිදුවන දේ තමයි අපරාධකරුවන් මොනතරම් අපරාධ කරත් ඉක්මනින් ඔවුන්ට සමාජගත වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ අධිකර ඒවට ඉක්මනින් සහන මිනිසුන් ලැබෙන්නේ නැති වුණාම ඒ සහන ලැබීම කල්ගත වෙනකොට ඒ අපරාධය කරපු දෙනස්සාම ඊට දඩුවමක් නොලබා නිදහස් වීම හෝ වැඩි කාලයක් සමාජයේ ජීවත් වීමේ තත්ත්වයක් තියෙනවා. මේක නිසාත් මිනිසුන්ට බියක් ඇති කරනවා මේ අපරාධකරුවන් නිදැල්ලේ ඉන්න එක සමාජයට හානියක්. ඒකට ඒ දෙවෙනි කාරණය නිර්මාණය කරන්නේ මේ ක්‍රමයේ අර්බුදයක් විසින්. ඒකට ඉතාමත් පැහැදිලි ගොඩාක් මේ අපරාධ පසුපස තිබෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න. දෙවෙනි එක ඒ අපරාධ රැල්ලවල් වලින් ඒ අපරාධ වලින් සමාජය මුදවා ගන්න වෙලලා තිබෙන්නේ මේ ක්‍රමයේම තියෙන මේ ආයතනික ව්‍යුහයන් දිහා තිබෙන බරපතල ගැටලු විසින්. ඉතින් මේ හැම එකක් මතින්ම මිනිස්සුන්ට හිතන්න පොළඹවනවා මේ අපරාධ කරුවන්ව විනාශ කරන්න ඕනේ, අපරාධ කරුවන් මැරෙන්න ඕනේ කියන කාරණේ. ඉතින් එතනදී ඒහි කිසිදු තාර්කික ප්‍රතිඵලයක් නැහැ, ඒහි කිසිදු තර්කයක් නැහැ. මොකද මේ තත්ත්වය නිර්මාණය කරලා තියෙන මේ ක්‍රමයේ විසින්මයි. අනිත් අතට අපි හිතමු රජයක් තියෙන මොකද දැන් රජයක් අධිකරණ අමාත්‍යාංශය වෙන්න පුළුවන්, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වෙන්න පුළුවන්, ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය වෙන්න පුළුවන්. මේ ආයතන ව්‍යුහයන් පවත්වාගෙන යන්නේ විශාල විදියට මිනිස්සුගේ මුදල් වියදම් කරලා, බදු මුදල් වියදම් කරලා බැලු බැල්මට මේ රාජ්‍ය මේ ආයතන ව්‍යුහයන් පවත්වාගෙන යන්නේ ජන තත්ත්වයක් තුළ රජයට බෑ ත්‍රස්තවාදීක. ඒක නිකන් අපි හිතමු සාමාන්‍ය මිනිහෙක් ඝාතන කරනවා නම් ඒකට උත්තරේ විදියට රජයක් ඝාතනය කරනකොට රාජ්‍ය ත්‍රස්තවාදී කියන එක අපි දන්නවා එහි කෙලවරක් නැහැ. අපි 88 89 සිද්ධි දැකලා තියෙනවා. ඒ වගේම පහුගිය අනිත් කාලවන්වල උතුරු නැගෙනහිර ඒ පැතිවල වෙච්ච සිද්ධි අපි දන්නවා. එතකොට සාමාන්‍ය මිනිස්සු කිසි මාධ්‍යවේදියෝ ඊළඟට මානසිකම් ක්‍රියාකාරිකයෝ කොපමණ ඝාතනය වුණාද කියලා අපි දන්නවා. ඒ අය අපරාධකරුවෝ නෙවෙයි. එතකොට 88 89 60,000ක් පමණ තරුණයන් අපරාධකාරයෝ නෙවෙයි ඝාතනය කරේ. එතකොට මේ තත්ත්වයන් බැලුවම රජය කියන එක ත්‍රස්තවාදීක් වුණාම ඒකට ඒකින් ගැලවෙන්න කිසිම හැකියාවක් නැති වෙනවා කිසිම කෙනෙක්ට. මොකද අවසානයේදී මෙහි සීමාවක් නැහැ. අද අපරාධකරුවෙක් වෙත එල්ල වෙන උණ්ඩය හෙට මාධ්‍යවේදියෙක්ට, සමාජ ක්‍රියාකාරිකයෙක්ට, පරිසර ක්‍රියාකාරිකයෙක් වෙත එන්න පුළුවන්. ඒක නිසා කොන්දේසි විරහිතව රජය කියන ව්‍යුහය ත්‍රස්තවාදී වැළඳ ගන්නවා නම් ඒකට මිනිස්සු විරුද්ධ විය යුතුයි. අපරාධකාරයෙක්ව ඝාතනය කරනවා කියන්නේ, තමුන්ගේ බාරේ ඉන්න අපරාධකාරයෙක්ව ඝාතනය කරනවා කියන්නේ කිසිදු නඩු විභාගයෙන් තොරව, ඔහුට කිසිදු අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඔවුන ඝාතනය කරනවා කියන්නේ එතන තියෙන පැහැදිලිව ත්‍රස්තවාදය. එතකොට රාජ්‍ය ත්‍රස්තවාදය කියන එක අනිවාර්යයෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. ඒකට කිසිදු ඉඩක් ජනතාව ලබා දෙන්න යුතු නෑ. මොකද ඊළඟට ගොදුර විය හැක්කේ, රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුර විය හැක්කේ තමන් වීමේ අවධාරමක් තියෙනවා. ඒ නිසා මේ ජනතාව මේ හිතන විදියට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ක්‍රමයේ අසමත්භාවය නිසා අපරාධකරුවන් නිර්මාණය වෙනවා කියන එක සම්බන්ධයෙන් ඌට තිබෙන දේශපාලන අවබෝධය. දෙවෙනි එක තමයි ඒ අපරාධකරුවන් සමාජගත වීම සිද්ධ වෙලා තියෙන්නේ මේ ක්‍රමයේ වැරද්දක් නිසා, ක්‍රමයේ තිබෙන අඩුපාඩුකම් නිසා, එය ඒ ක්‍රමයේ විසින්ම නිර්මාණය කරපු දෙයක් නිසා. ඒ නිසා තුන්වෙනි කාරණේ විදිහට ඕන් තේරුම් ගන්න ඕනේ තමයි ක්‍රමය, ඒ අපරාධකරුවා කොතරම් බරපතල අපරාධකාරයෙක් වුණත් ඒ අපරාධකරුවාට රාජ්‍ය තස්ත්‍රවාදය යොදලා ඔහු ඝාතනය කරනවා නම් ඊළඟ මොහොතේදී රාජ්‍ය තස්ත්‍රවාදය තමුන් වෙත එල්ලවීමේ දැඩි අවධානමක් තියෙනවා කියන එකත් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා.
ඔව්, දැන් මේ මාකදුරේ මදුෂ්කේ ඝාතනයත් එක්කම දැන් මේ වෙලාවේ රජය මගින් ක්‍රියාත්මක කරනවා මද්‍රව්‍ය රැටලීම්, මද්‍රව්‍ය විරෝධී ක්‍රියාවලියක්. ඔවුන් කියනවා මද්‍රව්‍ය විරෝධී ක්‍රියාවලියක් ඔවුන් ගෙනියනවා කියලා. මේත් එක්කම යම් පිරිසක් අත්අඩංගුවේ පස් වෙනවා. මේගොල්ලන්ගේ ජීවිතත් මේ සිදුවීම හරහා මේ ජීවිතත් අවදානමක් තියෙනවා නේද? ඉදිරියේදී මොන වගේ දෙයක් මේ චෝදනා එල්ල වෙලා තියෙන පුද්ගලයන්ටත් සිද්ධ වෙයිද කියන අවදානම තියෙනවා නේද?
පැහැදිලිව දැන් මාකපදුරේ මදුෂ්කත්වොත් වසරකට අධික කාලයක් පොලිස් අත්අඩංගුවේ හිටියේ. එතකොට ඔහු සම්බන්ධයෙන් නඩු ගණනාවක් තියෙන්න පුළුවන්. නමුත් ඒ නඩුවල චෝදනා පත්‍ර ගොනු කරලා නිසි අධිකරණ ක්‍රියාවලියකට ඔහුව හසු කරන්නේ නැතුව තමයි පොලිස් අත්අඩංගුවේ තියාගෙන ඔහු ඝාතනය කරේ. දැන් අද නඩුකරයක් ගොනු කරා බූස බන්ධනාගාරයේ ඉන්න රැඳවියෙක් ලැසි හරි කවුරු හරි ඒ ආකාරයේ නමකින් හඳුන්වන තැනැත්තෙක්. එතකොට ඔහු පැහැදිලිව ප්‍රකාශ කරනවා අර ආකාරයේ මාකදුරේ මදුෂ ආකාරයෙන්ම ඔහුව බන්ධනාගාරයෙන් පිටතට අරන් ගිහිලා ඝාතනය කිරීමේ උත්සාහයක් තිබෙනවා කියලා. ඊට අමතරව තවත් 5 දෙනෙකුගේ පමණ පිරිසක් සූදානමින් සිටිනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේ ආකාරයෙන් තමුන් ඝාතනය කරන්න උත්සාහයන් තියෙනවා පොලිසිය මැදිහත් වෙලා කියන කාරණේ. එතකොට දැන් මේ තත්ත්වය සාමාන්‍යකරණයට ලක්වීමේ අවධානමක් තියෙනවා. එතකොට මේ ආකාරයෙන් චකකරුවන් ඝාතනය කිරීම හරහා මං කලින් කිව්ව විදිහට වැරදි සමාජ පණිවිඩයක් සමාජ දෙනවා වගේම ඒ අනිත් පැත්ත තිබෙනවා. මොහු නිකම්ම නිකම් අපරාධකරුවන් විදිහට නෙවෙයි නම් කරන්නේ, සංවිධානාත්මක අපරාධකරුවන්. එතකොට අපේ සමාජයේ දිගින් දිගටම තියෙන කතාබහක් තියෙනවා මේ වගේ සංවිධානාත්මක අපරාධකරුවන්ට පැවැත්මක් තියෙන්න බෑ දේශපාලන බලාධිකාරීන් දේශපාලඥයන්ගේ සහාය නැතිව. මොකද ඔවුන් අපිට මද්ද්‍රව්‍ය වෙළඳාමේ දෙනවා නම් ඒ මද්ද්‍රව්‍ය වෙළඳාමට අදාළ ජාලයන් ගත්තොත් හැම විටම අවසානයේදී දේශපාලන බලාධිකාරීකට දේශපාලඥයෙකුට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ තැනැත්තන්ව ඝාතනය කිරීම හරහා යම් වෙනත් තැනැත්තන් විශාල ප්‍රමාණයක් මේ ව්‍යාපාරවලට මේ ආකාරයේ දරුණු අපරාධවලට සම්බන්ධ තවත් විශාල කවයක් නිදහස් කර ගැනීමේ අරමුණින් මේවා සිද්ධ කරනවාද කියන සාධාරණ සැකයකුත් මතුවෙමින් තිබෙනවා. එතකොට ඊළඟට අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අපේ නීතියේම ලංකාවේ අපි දැනට ඔය උත්තරීතර නීතිය කියලා හඳුන්වන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සඳහන් කළ දෙයක් තමයි නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයක් හැමෝටම තියෙනවා කියන්නේ. එතකොට යම්කිසි කෙනෙක්ට අධිකරණයක් ඉස්සරහා තමුන්ගේ නඩුව ඉදිරිපත් කිරීමේ අවස්ථාව තියෙනවා. දෙපාර්ශවයටම සවන් දෙන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවලියක් තිබෙනවා සාමාන්‍යයෙන් සමාජයේ සම්මතයයි පිළිගත්ත. එතකොට මේ ක්‍රියාවලියෙන් තොරව තමයි මේ ඝාතනයන් සිද්ධ වෙන්නේ. එතකොට අපි හිතමු මේ ආකාරයෙන් කිසිදු වරදක් නොකරපු සාධාරණ මිනිස්සෙක් හෙට දින ඝාතනය වුණොත් මොකක්ද හිතෙන්නේ? අතට අපි අහලා තියෙනවා ඒ කියන්නේ ඒ යම් වරදවල් කරපු මිනිස්සු 1000ක් එකට මරණීය දඬුවම් දුන්නත් එක් නිවැරදි මිනිහෙකුට මරණීය දඬුවම් දෙනවා කියන්නේ ඒ දෙක සම කරන්න බෑ. ඒ දෙකේ තියෙන බරපතල සමාජ තත්ත්වයක් තිබෙනවා කියන කාරණේ. ඉතින් මේ ක්‍රමයේ තුල දැන් අපි දන්න විදිහට මේ අපරාධකරුවන් කියලා ඝාතනය කරන හැමෝටම අයිතිවාසිකමක් තියෙන්න ඕනේ. තමුන් නිර්දෝෂ නැද්ද කියන එක අධිකරණයක් ඉස්සරහා ඔප්පු කරන්න. ඉතින් ඒ අවස්ථාව උන්ට එක පැත්තකින් ඇති කරනවා. අනිත් අතට මේකෙන් බරපතල සමාජ පණිවිඩයක් දෙනවා. ඒ සමාජ පණිවිඩය නිසා කවුරු හරි හිතනවා නම් අපරාධ රැල්ල අඩුවේ කියලා. ඒක මිත්‍යා. අපි දැක්ක දැන් මදුෂ්කේ මරණය අරන් යන වෙලාවේ එතන තරුණයන් පිරිසක් මොකද්ද ප්‍රකාශ කරන්නේ? අපි මේකේ පළිය ගන්නවා කියලා. එතකොට දැන් ඒකෙන් දෙන ඇඟවුම මොකක්ද? ඇඟවුම කියන්නේ මේ වගේ ඝාතනයන් සිද්ධ කරා කියලා අපරාධ රැලිය අඩු වෙන්නේ නැහැ. මොකද මේ අපරාධ රැලිය නිර්මාණය කරන ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න එහෙමම තිබියදී උද්ගලයන් ඝාතනය කරා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක නිසා ඉතාමත් පැහැදිලි කාරණයක් තමයි මේ දැන් අපි ගත්තොත් මේ පවතින ආණ්ඩුව තමයි මීට අවුරුදු 5කට කලින් මේ විදිහේම ඝාතන රැල්ලක් නිර්මාණය කරමින් ආවේ අපරාධකරුවන් සමග. අපි දන්නවා බන්ධනාගාරයේ සිද්ධිය වගේ දේවල් අපිට මතකයි. ඒත් මේ බන්ධනාගාර සිද්ධිය වගේ දේවල් යටිනුත් තිබුණේ අපි 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 දන්නවා දේශපාලන වමනාවන් යම් දේවල් සැඟවීම සඳහා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ 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 එළමෙන මේ දැන් අපි ඉස්සරහ තියෙන මේ ඝාතන රැල්ල හරහා වතු කරන සැකය තමයි ඒ ආකාරයේ දේශපාලන අරමුණු මේ පිටුපස්සේ තියෙනවා. විශේෂයෙන්ම අපි තුන් රටේ යම් දේශපාලන කාරණාවක් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයේ තිබියදී ලොකු කතාබහක් තිබියදී තමයි මේ පුද්ගලයා ඝාතනය කරන්නේ. එතකොට තමුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පුද්ගලයන් ඒ අවස්ථාවේදී ඝාතනය කරන ස්වරූපෙකුත් මේකේ අපිට දක්නට ලැබෙනවා. ඊළඟට අපි දන්නවා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරේ ජනාධිපතිවරයාගේ තියෙන අසීමිත බලතල තවත් වැඩි කරගන්න එක. තමුන්ට අවශ්‍ය විනිසුරුවපත් කරන්න, තමුන්ට අවශ්‍ය පොලිසිය පොලිස්පතිවරුපත් කරන්න, තමුන්ට අවශ්‍ය නීතිපතිවරුපත් කරන්න තමයි බලය ලබා ගන්න. ඒතකොට එක පැත්තකින් අසීමිත බලයක් ලබා ගන්න මොහොතකම සමාජයට පෙන්නුම් කරා තියෙන බලය පාවිච්චි කරලා පුද්ගලයෝ ඝාතනය කරන්න පුළුවන්, නීතියට පිටින් වැඩ කරන්න පුළුවන් කියලා. දැන් අසීමිත බලයක් ලැබුණම මේ තත්ත්වය තවත් තීව්‍ර වෙනවා මිසක් අඩු වෙන තත්ත්වයක් නෑ. ඒක නිසා මේ නිර්මාණය වෙන තත්ත්වයේ පිළිබඳව ජනතාවට බරපතල දැක්මක් තියෙන්න ඕනේ. බරපතල මේ පිළිබඳව හිතන තත්ත්වයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ.
විවර හිතවුදුනේ අපි මේ විවර සාකච්ඡාවෙන් සාකච්ඡාවට ගැනුනේ ආණ්ඩුවේ පොලිසිය කියන විදිහට සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකුණු මා කඳුරේ මදූෂ්ගේ ඝාතනය පිළිබඳව ඒ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගත්තේ නීතිඥ නුවන් බෝපගේ. විවර මාධ්‍ය ජාලය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේට ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේත් මෙවන් සාකච්ඡාවකින් අපි හමුවෙමු. බොහොම ස්තුතියි.
Thank you.